අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් දුවේ පුතේ අපි අදත් දහස් ශ්‍රේණියේ ඔබ වෙනුවෙන් ජෛවලෝකයේ ඒකකයේ ඉතිරි හතරවන කොටසත් රැගෙනයි ඇවිල්ලා ඉන්නේ. අපි අවසානයේදී සාකච්ඡාවට ගත්තා අධිරාජධානි තුනේ වර්ගීකරණේ ප්‍රොටිස්ටා, එහෙම නැත්නම් ඊට පස්සේ අපි කතා කරා ෆංගි කියන රාජධානිය පිළිබඳව, ඊළඟට ප්ලාන්ටේ රාජධානිය පිළිබඳව. අපිට දැන් ඉතිරි වෙලා තියෙනවා ඇනිමාලියා කියන අවසාන රාජධානිය පිළිබඳව. නැවතත් මතක් කරනවා අධිරාජධානි තුන පිළිබඳව කතා කරන් එද්දී යුකරියා කියන අධිරාජධානියේ බෙදී යන රාජධානි හතරේ අපි මේ වෙනකොට ප්‍රොටිස්ටා, ෆංගයි සහ ප්ලාන්ටේ කියන රාජධානි තුන කතා කරලා අවසන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන රාජධානිය ඇනිමාලියා රාජධානිය. අපි කිංඩම් ඇනිමාලියා කියලා සඳහන් කරනවා. මේ රාජධානියට අයිති වෙන්නේ දරුවනේ බහුසෛලික සියලුම සතුන්. දල වශයෙන් සොයාගෙන නැත්තම් අදහස් දක්වලා තියෙනවා සත්ව විශේෂ, ඒ කියන්නේ බහුසෛලික සතුන් ඉන්නවා කියලා 12,60,000 විතර. ඒ වගේම අපි බලමු මේ සතුන් කියන ගොඩට දාපු, එමෙ නැත්තම් කිංඩම් ඇනිමාලියා, ඇනිමාලියා රාජධානිය ඒ එකම ජීවියෙකුටවත් මේ රාජධානියේ ඉන්න ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපට කියන්න වෙන්නේ විෂම පෝෂී අය කියලා. ඇත්තරම මේ අයගේ පෝෂණය සම්පූර්ණ වෙන්නේ කොහොමද? ශාක, එහෙම නැත්නම් ස්වයං පෝෂී ශාක නිපදවපු ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා. ඔබ දන්නවා සතුන් ශාක කොටස් ආහාරයට ගන්න අය ඉන්නවා. අපි ඒ අය හඳුන්වමු ශාක මත ඍජුව යැපෙන සතුන් විදියට. ඊළඟට ශාක කොටස් ආහාරට අරගෙන ජීවත් වෙන ඒ ශාක භක්ෂක ජීවීන්ව සහ තවත් සතුන්ව ආහාරයට අරගනිමින් ඉන්න සතුන් ඉන්නවා. අපි ඒ අය සලකමු කෙලින්ම ශාකයෙන් පෝෂණය ලබන්නේ නැති නිසා, ඒ ශාක ආහාරට ගත්ත වෙනස් සතෙක්ව ආහාරට ගන්න නිසා වක්‍ර ලෙස යැපෙනවා කියලා. එනං ඇනිමාලියා රාජධානියේ ඉන්න සියලුම සතුන් විෂම පෝෂී ගොඩට දානවා. ඒ කියන්නේ ශාක මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා. මේ ඇනිමාලියා රාජධානියේ ඉන්න ජීවීන්, එහෙම නැත්නම් සතුන් තවදුරටත් අපිට පුළුවන් අපේ අධ්‍යයනයේ පහසුවට බෙදන්න. එතෙන්දී අපි නිර්ණායකයක් වශයෙන් අරන් තියනවා මේ ජීවීන්ට කුඳු ඇට පෙළක් තියෙනවද නැද්ද කියන කාරණාව. එහෙම නැත්නම් ඒ නිර්ණායකය. එහෙමනම් දරුවනේ ඇනිමාලියා රාජධානිය අපිට බෙදන්න පුළුවන් කුඳු ඇට පෙළක් ඇති සතුන් සහ කුඳු ඇට පෙළක් නොමැති සතුන් විදිහට. කුඳු ඇට පෙළක් නොමැති අය අපි නම් කරනවා පුතේ, එහෙම නැත්නම් සත්ව කාණ්ඩේ නම් කරනවා අපෘෂ්ඨවංශීන් කියලා. අපෘෂ්ඨවංශීන් කුඳු ඇට පෙළක් නැත්තම් අපෘෂ්ඨවංශීන් කියලා. අපි ඊළඟට කොඳු වැට පෙළක් තියෙන සත්තු නම් කරනවා පෘෂ්ඨවංශීන් කියලා. කොඳු වැට පෙළක් තියෙනවනම් නම් කරනවා පෘෂ්ඨවංශීන් කියලා. එහෙනම් මම නැවත මතක් කරනවා පුතේ, ඇනිමාලියා රාජධානිය අපි බෙදුවා කොටස් දෙකකට, කොඳු වැට පෙළක් තිබීම සහ කොඳු වැට පෙළක් නොතිබීම කියන නිර්ණායකයේ මත. කොඳු වැට පෙළක් නැත්නම් අපෘෂ්ඨවංශීන් කිව්වා, කොඳු වැට පෙළක් තියෙනවනම් පෘෂ්ඨවංශීන් කියලා කිව්වා. අපි බලමු පෘෂ්ඨවංශීන් සම්බන්ධව තවදුරටත් සාකච්ඡාවට ගන්න. පෘෂ්ඨවංශී සත්ත්ව වංශ අපි ඊළඟට බෙදන්නේ කාණ්ඩවලට කියන පුතේ වංශ කියලා. මේ වංශ බොහොමයක් තියෙනවා, කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ඔබේ විෂයපතයට, ඔබේ විෂය නිර්දේශයට අරගෙන තියෙනවා අපෘෂ්ඨවංශී සත්ත්ව වංශ පහක් පිළිබඳව. අපේ වංශ පහ නම් ටික කිව්වොත් පිළිවෙලින් ඔබේ පෙළ පොතේ සඳහන් වෙනවා මේ විදියට. නිඩාරියා කියලා නම් කරලා තිනෝ එක අපෘෂ්ඨවංශී සත්ත්ව වංශයක්. ඒ නිඩාරියා වංශයටම සීලන්ටරේටා කියලා සඳහන් කරනවා. ඊළඟට දෙවෙනි සත්ත්ව වංශයේ විදියට අපුෂ්ඨ වංශී ඇනෙලීඩා කියලා නම් කරනවා. ඊළඟට තුන්වෙනි එක මොලුස්කා, හතරවෙනි එක ආත්‍රපෝඩා, පස්වෙනි එක එකයිනොඩර්මේටා කියලා නම් කරලා තියෙනවා. මෙහෙම කිව්වට වඩා අපිට හරි සමීපයි, ඔබට මතක තියාගන්න පහසුයි දරුවනේ. මේ වංශයේ නමත් එක්ක උදාහරණ සතුනුත් මතක තියාගත්තම හරිම පහසුයි. ඒ වගේ මේක ඉදිරි සාකච්ඡාවටත් ඉතා හොඳයි. ඒ උදාහරණ සත්ත්වෙක් මතක තියාගත්තම ඒ සත්ත්වයාගේ රූපය, එයාගේ ගති ලක්ෂණ අපි දැකගනිමින් ගියාම ඉස්සරහට අපිට හරි පහසුයි. එහෙනම් දරුවනේ, මේ නිඩාරියා නැත්තම් සීලෙන්ටරේටා වංශයට අයිති වෙන්නේ අපිට සාගරයේ සහ මිරිදියේදී හම්බ වෙන ජීව කාණ්ඩයක් විදියට. ඔබ අහලා තියෙනවා මුහුදු මල, එවාගෙම මිරිදියේ ඉන්නවා හයිඩ්‍රා, එවාගෙම කරදියේ ඇරපු කුඩයක්සේ පාවෙමින් ඉන්නවා ජෙලිෆිස් නැත්තම් අපි කියන ලොඩියා. මෙන්න මේ අය තමයි මේ වංශයට අයිති වෙන්නේ. එතකොට නිඩාරියා කියපු ගමන් ඔබට මතක් වෙන්න ඕනේ ජෙලිෆිෂ්, මුහුදු මල, හයිඩ්‍රා කියන ජීවීන්ව. අපි ඊළඟට ඇනලීඩා වංශය ගැන බැලුවොත් වැහි දවස්වල ඔබට නිතරම දකින්න වෙන සත්ත්වෙක් තමයි පස් අතර ගැඩවිලා. එතකොට හොඳම උදාහරණය මේකට ගැඩවිලා. එතකොට ඒ වංශයටම අයිති වෙන අනිත් අය තමයි කූඩැල්ලා, තව ඉන්නව පුතේ පත්තෑ පණුව හෙවත් නිරයිස් කියලා ජීවී. එතකොට මේ අය උදාහරණ විදියට මතක තියාගත්තම පහසුයි. අපි ඉස්සරහට දිගට විස්තර කතා කරමු. මේ වංශයත් එක්ක නව මතක තියාගන්න ඔබට මේ උදව්ව කරන්න. ඊළඟට මොලුස්කා වංශයට හොඳටම මතක තියාගන්න ඕන උදාහරණ තමයි පුතේ ගොළුබෙල්ලා. එයා තමයි දර්ශීය, එම නැත්තම් මේ වංශයේ අඩංගු සියලු ලක්ෂණ ඇතුළත් හොඳම උදාහරණ ජීවියා. ඊළඟට බලමු අපි හතරවන වංශය ආත්‍රපෝඩා. ආත්‍රපෝඩා කියන නමේම සඳහන් වෙනවා පුතේ සන්ධි සහිත උපාංග තියෙනවා කියන එක. එහෙනම් සන්ධි සහිත උපාංග තියෙන බාහිර සැකිල්ලක් තියෙන කණ්ඩායම අපි හඳුන්වන්නේ ආත්‍රපෝඩා. ඒ කියන්නේ අපිට හම්බවන මැස්ස මදුරුව, පත්තෑය ගෝනුස්ස, සමනාලය, ඒ වගේ සියලුම සත්තු ටික. මේ සත්ව ලෝකේ වැඩිම විශේෂ සංඛ්‍යාවක් ඉන්න, 70%ක් විතර විශේෂ සංඛ්‍යාවක් ඉන්න වංශය තමයි පුතේ ආත්‍රපෝඩා වංශය. ඊළඟ පස්වෙනි වංශය එකයිනොඩෝමීටා. එකයිනොඩෝමීටා වංශයට මතක තියාගන්න ඕන දර්ශී සත්තු තමයි පුතේ ඔබට සාගර පරිසරයේදී විතරමයි එකයිනොඩෝමීටාවන් හම්බ වෙන්නේ. එනම් සාගරයේ, එහෙම නැත්නම් මුහුදු වෙරළේ ඒ ගල් ආශ්‍රිතව අපට හම්බ වෙනවා මුහුදු ඉකිරි කියලා. ඊළඟ පසඟිල්ලෝ කියලා, තව ඉන්නෝ මුහුදු කැකිරි කියලා. මෙන්න මේ කට්ටිය තමයි එකයිනොඩෝමීටා වංශයට අයිති වෙන්නේ. අපි නම් නැවතත් බලමු අපෘෂ්ඨ වංශී සත්ත්ව වංශ පහක් පිළිබඳව මෙතෙන්දී අපි කතා කරනවා. නිඩාරියා හෙවත් සීලෙන්ටරේටා, දෙක ඇනලීඩා, තුන මොලුස්කා, හතර ආත්‍රපෝඩා, පහ එකයිනෝ ඩෝමේටා. අපි දැන් විස්තර සහිතව ඉස්සරහට යමු මේ වංශවල අඩංගු කාරණා, එහෙම නැත්නම් මූලික ලක්ෂණ විදියට. නිඩාරියා වංශය ගැන කතා කළොත් පුතේ, මේ නිඩාරියා වංශයේ සියලුම අය ජලජ වාසී, ජලයේ තමයි ජීවත් වෙන්නේ. වැඩි පිරිසක් ජීවත් වෙන්නේ පුතේ කරදියේ, සුළු පිරිසක් ඉන්නවා මිරිදී. එහෙනම් කරදියේ ඉන්න අය විදියට ඔබට හඳුනා ගන්න පුළුවන් මුහුදු මල වගේ ජීව කොටස්, ඒ වගේම කොරල් බුහුබාව අහලා ඇති, ඒ වගේම පාවෙමින් ඉන්න ජෙලිෆිෂ් නැත්තම් ලොඩියා කියන සත්ත්වයා. ඊළඟට අපි බලමු මෙයාලගේ ඊළඟ ලක්ෂණයක්. මේගොල්ලන් බහුසෛලිකයි දරුවනේ, සෛලයකට වඩා දේහය තුල තියෙනවා. ඒ වගේ මේ සෛල ස්තර දෙකකට, තට්ටු දෙකකට තමයි සංවිධානය වෙන්නේ. ඒ නිසා අපි කියන සෛල ස්තර දෙකක් තියෙන නිසා ද්විප්‍රස්තරයි කියලා. ද්විප්‍රස්තරයි. ඒ වගේම මෙයාලගේ ආහාර මාර්ගයක් විදිහට දේහය මැද කුහරයක් තියෙනවා. ඒ කුහරයට කියනවා පුතේ සීලෝ මාන්ත්‍රය කියලා. එහෙනම් සීලෝ මාන්ත්‍රයක් මෙයාලගේ දකින්න පුළුවන්. ඊළඟට බලමු මෙයාලගේ සමමිතිය කෙසේද. ඔව්, සමමිතිය කියන්නේ ඔබ දන්නෝ ජීවි දේහයක් සමාන භාග දෙකකට බෙදන්න පුළුවන්ද නැද්ද කියන කාරණාව. එමෙ නැත්තම් බෙදන්න පුළුවන් නම් තල කීයක් ඔස්සේ බෙදිය හැකිද කියන එක. ඔබ සිහියට ගත්තොත් මෙන්න මෙහෙම කාරණාවක්. අපි හිතමුකෝ හැමෝම වගේ දැකපු දෙයක්, කාපු දෙයක් තමයි සොසේජස්. ඒක සිලින්ඩරාකාර හැඩයකටනේ සකස් කළ තියෙන්නේ. සොසේජස් එකක් ඒකේ දික් අතට අපි මැදින් හරියට පැලුවොත් සමාන භාග දෙකක් එනවා. හැබැයි එහෙම සමාන භාග දෙකක් ගන්න පුළුවන් නේද පුතේ, තවත් තල ඔස්සේ කපලා. එහෙනම් මේ වගේ සිලින්ඩරාකාර දේහයක් තියෙනවනම් ඒ ජීවියාගේ දේහේ සමාන කොටස් දෙකකට බෙදීම තල කිහිපයක් ඔස්සේම කළ හැකි. එහෙමනම් එයාගේ සෞමිතියට අපි දෙන නම තමයි පුතේ, තල කිහිපයක් තියෙනවනම් සෞමිතික බෙදන්න පුළුවන්, අරිය සෞමිතික සත්වයක් විදිහට අපි සලකනවා. ඊළඟ මේ වංශයේ තියෙන විශේෂ තව ලක්ෂණයක් තමයි මේ ඔක්කොම දරුවනේ විලෝපීන්, ඒ කියන්නේ වෙනස් සතුන්ව ආහාර කරගන්න කට්ටිය. එතකොට මේ අය අතර මූදු මල, එවාගෙම කොරල් බුහුබා වගේ ජීවීන්, එහෙම නැත්නම් සත්තු පුතේ ඔත් ජීවිතයක් ගත කරන්නේ. ඒ කියන්නේ ගලකට පෘෂ්ඨයකට ඇරිලා ඉන්නේ. එහෙම තියෙද්දි කොහොමද විලෝපීන් වෙන්නේ? ඔව්, මෙයාලගේ තියෙන පුතේ ශරීරයෙන් එළියට නෙරා ගියපු ග්‍රාහිකා කියන ව්‍යුහ. ඒ ග්‍රාහිකා කියන ව්‍යුහවල, එහෙම නැත්නම් ග්‍රාහිකා මත තියෙන පුතේ විෂ අඩංගු කරගත්ත සෛල, අපි ඒවට කියනවා දංශක කෝෂ්ඨ කියලා. මේ වංශයේ තියෙන ආවේණික ලක්ෂණයක් තමයි දංශක කෝෂ්ඨ පැවතීම. ඊළඟට අපිට පැහැදිලි, අපි කතා කරද්දී මේ වෙලාවේ සාකච්ඡාවට ගත්තා ජෙලිෆිස් ගැන සහ ඒ වගේම මුහුදු මල ගැන. මේ දෙන්නාගේ රූපය පැහැදිලිව වෙනස්කම් තියෙනවා. මුහුදු මල කියන අවස්ථාව උපස්තරයකට ඇලිලා ඔත් ජීවිතයක් ගත කරන්නේ. හැබැයි ජෙලිෆිස් ජලයේ පිහිනා යන අවස්ථාව. මේ දෙන්නාගේ හැඩ දෙකට අපි වෙනස් නම් දෙකක් දෙනවා. අර ඔත් ජීවිතයක් ගත කරන මුහුදු මල අපි හඳුනන යාගේ හැඩයට බුහුබා ආකාරය කියලා. ජලයේ පිහිනා යන ජෙලිෆිස්ගේ ආකාරය ගත්තාම ඒකට දෙන නම තමයි මෙඩුසා ආකාරය. එහෙනම් මේ වංශයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පුතේ මොකද්ද? බහුරූප, එහෙම නැත්නම් රූපාකාර එකකට වඩා පෙන්නුම් කිරීම. මේ අය ප්‍රජනන නැත්නම් වර්ගය අභෝ කරන පුතේ, අර අපි ගත්තොත් එහෙම මුහුදු මල වගේ අය අංකුර සෑදීම කියන අලිංගික ප්‍රජනනය. ඒ වගේම ලිංගික ප්‍රජනනයත් මේ අයගේ තියෙනවා. එහෙමනම් දරුවනේ, අපි කතා කළේ අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ අතර නිඩාරියා කියන වංශයේ ගති ලක්ෂණ. අපි එහෙනම් දෙවනුව බලමු අපෘෂ්ඨවංශී දෙවනි සත්ව කාණ්ඩ විදිහට ඇනලීඩා වංශය පිළිබඳව. මං කිව්වා ඇනලීඩා කියලා කියනකොටම අපි මතක් කරගන්න ඕනේ මොකද්ද දරුවනේ? හොඳම උදාහරණය ගැඩවිලා. ඊළඟට අපි ගමු කූඩැල්ලා, ඒ වගේම පත්තෑ පණුවා හෙවත් නෙරයිස් කියන අය. අපිට සමීපව දකින්න පුළුවන් සත්වෙක් විදිහට සැලකුවොත් එහෙම ගැඩවිලා, ඔබට ඉතා පැහැදිලිව පෙනෙනවා ගැඩවිලාගේ දේහය පණුවාකාරයක්, පණුවාකාරය දිගටි. ඒ වගේම එයාගේ දේහය අපි දළ වශයෙන් දැක්කොත්, සිලින්ඩරාකාරය වගේ දැක්කොත්, ඒ සිලින්ඩරයේ දිගට අපිට පැහැදිලිව පේනෝ කොටස් වලට බෙදිලා 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 රේඛා වශයෙන් දකින්න පුළුවන්. මේ බෙදීම පුතේ බාහිරවත් අභ්‍යන්තර වශයෙන් උත් තියෙනවා කියන එක තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒ අනුව පුතේ මේ ඇනලීඩා වංශයේ පණුවාකාරයක් තියෙනවා. ඒ වගේම එයාගේ දේහය ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. මේ කාරණා දෙකම එකට එකතු කළා කියනවා මේගොල්ලන්ට තව නමක් සකණ්ඩ පණුව කියලා. සකණ්ඩ පණුව. ඒ වගේ මෙයාලගේ තව තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ආහාර මාර්ගය තියෙනවා මැදින්, දේහ බිත්තිය තියෙනවා පිටතින්. ආහාර මාර්ගයයි දේහ බිත්තියයි අතර තියෙන පුතේ තරලයක්, දියරයක් පිරිච්ච කුහරයක්. මේක ඉතා වැදගත් වෙනවා මේ ජීවීන්ට. ඔබට පැහැදිලි දැකලා තියෙනවා ගැඩවිලෙක් කොහොමද සංචරණය කරන්නේ. හොඳටම ශරීරය දෙපැසට නම නමා තමයි ඉස්සරහට යන්නේ. එහෙම නැමෙනකොට පුතේ ආහාර මාර්ගයත් හොඳින්ම නැවෙනවා නම් ආහාර ජීර්ණ ක්‍රියාවලියට මේගොල්ලන්ට බාධා ඇති වෙනවා. ඒක අවම කරන්නට පුළුවන් විදියට තමයි ව්‍යුහ සකස් වෙලා තියෙන්නේ. කොහොමද? අර ආහාර මාර්ගයයි දේහ විත්‍ය අතර කුහරයක් නිර්මාණය වෙලා. එතකොට දේහය නැමින ප්‍රමාණයටම ආහාර ජීර්ණ මාර්ගය නැමෙන්නේ නැහැ. ඒක මෙයාට පහසුවක්. අපි කියනවා මේ මැද තියෙන කුහරයට, ඒ කියන්නේ ආහාර ජීර්ණ මාර්ගයයි දේහ විත්‍ය අතර තියෙන කුහරයට, තරලේ පිරි කුහරයට සීලෝමය කියලා. එන සීලෝමයක් දකින්න තිබීම ආරම්භ වෙන්නේ මේ වංශයේදී. එතකොට ඊට පෙර කතා කරපු නිදාරියා වංශේ සීලෝමයක් නැහැ පුතේ, තිබුණේ සීලෝ මාන්ත්‍රයක්. ඒක විශේෂයෙන් මතක තියාගන්න. අපි ඊළඟට බලමු තුන්වෙනි සත්ත්ව වංශයේ විදියට මොලුස්කා වංශය පිළිබඳව. මොලුස්කා වංශය මතක් කරගත්ත ගාමඩ උදාහරණයක් විය යුත්තේ මං කිව්වා ගොළුබෙල්ලා. ගොළුබෙල්ලා දුටුව ගමන් ඔබට පේනවා ගොළුබෙල්ලාගේ තියෙනවා පුතේ පේශමේ පාදයක්. ඒ වගේම ඒ පේශමේ පාදයට ඉහළින් තියෙනවා මස් වැදල්ලක්. ඒක අපි හඳුන්වනෝ අන්තරංග ගොණුව කියලා. ඒතර ගොළුබෙල්ලාගේ විශේෂත්වයක් තමයි මේ අන්තරංග ගොණුව ආවරණය කරමින් කැල්සියම් කාබනේට් වලින් සෑදුණු කවචයකුත් තියෙනවා. හැබැයි හැම මොලුස්කාවන්ටම මේක නැහැ. ඊළඟට මෙයාගේ ශාකපත්‍ර ආහාරට ගැනීමේ ජීවන රටාවක් තියෙන නිසා ඒ ශාකපත්‍ර හොඳින් ආහාරට ගන්න පුතේ මුඛ කොටස් තියෙනවා. අපි කියනවා රේත්‍රිකාව කියන මුඛ උපාංග දකින්න පුළුවන්. ඒ වගේ මෙයාලගේ දේහය තෙතයි, ඒ වගේම මෘදුයි. ඒ නිසා මෙයාලට නමක් දෙනවා පුතේ මෘද්වංශීන් කියලා. මෘද්වංශීන්. ඉතින් මේ වංශයට අයිති අයව ගත්තොතින් උදාහරණයේ ප්‍රධානම කිව්වා අපි ගොළුබෙල්ලා. ඊට අමතරව අපිට කියන්න පුළුවන් පුතේ ඔබ නිවසේම ඔබේ පරිසරයේම හංගොල්ලා කියලා තව සත්වයක් දකින්න පුළුවන්. ඊළඟ මූදේ ඉන්නවා දෙපියන් බෙල්ලෝ. ඒ වගේම දැල්ලා, බූවල්ලා, ඔයනම් කියන සත්තු ටික අයිති වෙන පුතේ මොලුස්කා වංශයට. අපි එහෙනම් ඊළඟ අපෘෂ්ඨවංශී සත්ත්ව වංශය පිළිබඳව කතා කරමු. හතරවෙනි සත්ත්ව වංශය අපෘෂ්ඨවංශ සත්ත්ව වංශය ආත්‍රපෝඩා. ආත්‍රපෝඩා වංශයේ තියෙන මූලිකම ලක්ෂණය තමයි පුතේ ඔබට පේනවා ශරීරයේ පිටතින් අපි ගත්තොත් එහෙම සඳහරණයට වැදගත් වෙන එහෙම නැත්නම් ශක්තිමත් ආවරණයක් විදියට දකින්න පුළුවන්. ඒක කයිටින් කියන ප්‍රෝටීන් වලින් තමයි හැදෙන්නේ පුතේ. එහෙනම් අපි ඒකට කියනවා බහිස් සැකිල්ලක් තමයි තියෙන්නේ, පිටතින් තියෙන සැකිල්ලක්. ඒ වගේම ආත්‍රපෝඩා වංශිකයෝ ඔක්කොම ගත්තාම පුතේ එයාලගේ උපාංග, ඒ කියන්නේ පාද, ඒ වගේම මුඛ කොටස්, ඒ ආදී සියල්ලම තනින් තනින් නමන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මෙතන මේ ලතින් භාෂාවෙන් පෝඩා කියන්නේ මේ පාද නැත්නම් උපාංග කියන අදහස. මෙතන ආත්‍රෝ කියලා කියන්නේ පුතේ නමන්න පුළුවන් කියන එක. එතකොට එහෙනම් සංදි සහිත උපාංග තියෙන වංශයක් විදිහට සලකනවා. ඒ නිසා මෙයාලට අපි නමක් දෙනවා සන්දිපාදිකයෝ කියලා. සන්දිපාදිකයෝ. ඉතින් දරුවනේ මේ ආත්‍රපෝඩා වංශය තවත් වර්ගවලට බෙදෙනවා. අපි මේ පන්තියේදී ඒ වර්ග පිළිබඳව සුවිශේෂව අධ්‍යයනය කරන්න යන්නේ නැති නිසා අපි එතනින් ඒ කතාව නවත්වමු. අපි ඊළඟට බලමු පුතේ ඊළඟ අපෘෂ්ඨවාසී සත්ත්ව වංශයේ විදියට එකනඩෝමීටා සත්ත්ව වංශය පිළිබඳව. එකනඩෝමීටා සත්ත්ව වංශයට අයිති උදාහරණ මං කිව්වා මතක තියාගන්න වඩාත් සුදුසුයි. මූදු වෙරළට ගියාම දකින්න ඔබට ලැබෙන පසඟිල්ල, ඒ වගේම මුහුදු ඉකිරි කියන සත්තු. මේ සත්තුන්ගේ අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පුතේ ආර්ය සමිතියක් තමයි තියෙන්නේ. ආර්ය සමිතිය. අපිට තව ආර්ය සමිතියක් තියෙන සත්ත්ව වංශයක් විතර හම්බුනේ නිඩාරියානේ. එතකොට ඇනලීඩා, මොලුස්කා, ආත්‍රපෝඩා කියන වංශ තුන. නැවතත් මතක් කරනවා ඇනලීඩා, මොලුස්කා, ආත්‍රපෝඩා කියන වංශ තුන දීපාර්ශික සමිතිකයි පුතේ. නිඩාරියා ආර්ය සමිතිකයි. ඒ වගේ මෙකනඩෝමීටා වංශයත් ආර්ය සමිතිකයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. බොහෝ වෙලාවට මේගොල්ලන්ගේ පංචාරීය සමිතියක් තියෙනවා. ඒ කියන්නේ පුතේ තල පහක් ඔස්සේ කපලා සමාන භාග දෙකකට වෙන් කරන්න පුළුවන්. ඊළඟ මෙයාලගේ සංචරණයට දායක වන නාලපාද කියන ව්‍යුහ තියෙනවා. ඒ වගේම දේහය පුරා ද්‍රව්‍ය පරිවහණය වෙනුවෙන් විශේෂ නාල පද්ධතියක් තියෙනවා. මෙන්න මේකේ මූලික ලක්ෂණ අපිට දකින්න පුළුවන් මේ වංශයේ. තවදුරටත් ලක්ෂණ කීපයක් ඔබේ පෙළ පොතේ සඳහන් වෙයි. මම ඔබේ මතකය වඩාත් ගෙනියන්න ඕනේ කාරණා පිළිබඳවයි කතා කළේ. අපි ඊළඟට බලමු දරුවනේ. එහෙනම් අපි සාකච්ඡා කළේ මොනව සම්බන්ධවද? අපෘෂ්ඨ වංශී සත්ත්ව වංශ පිළිබඳව. තවදුරටත් පැහැදිලි කරනවා ඇනිමාලියා කියන රාජධානීට අයිති කොඳු ඇට පෙළක් නැති සත්ත්ව වංශ පිළිබඳව. අපි ඒ ඉගෙනගත් කාරණා නැවත මතක් කරගන්න සහ ඔබට විභාගයට මුණ දෙද්දි මතක තියාගත යුතු ආකාරය කුමක්ද කියලා මඟ පෙන්වීමක් වශයෙන් මම ප්‍රශ්න දෙකක් ඔබට යොමු කරනවා. අංක 1 ප්‍රශ්නේ පුතේ, පහත සතුන් අයත්වන අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය සඳහන් කරන්න. පහත සතුන් අයත්වන අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය සඳහන් කරන්න. ඉනාංක 1 කැරපොත්තා. ඔබට හොඳටම මතකයි මෙයාගේ තියෙනවා සන්ධි සහිත උපාංගනේ. එමනම් අයිති වෙන්නේ ආත්‍රපෝඩා කියන වංශයට. ඊළඟට පසඟිල්ලා. එහෙනම් පංචාරීය සම්මිතියක් තියෙන නාලපාද කියන ව්‍යුහ තියෙන ඒ සත්ත්ව කොට්ටාසය අයිති වෙන මොකටද? එකයින ඩෝමීටා කියන සත්ත්ව වංශයට. ඊළඟට පුතේ මුහුදු මල අපි සලකමු. මුහුදු මල කියපු ගාඹට මතක් වෙන්නේ නිඩාරිය හෙවත් සීලන්ටරේටා වංශය. අරිය සමිතියක් තියෙන දාංශක කෝෂ්ඨ තිබුණු පිරිස. එහෙනම් මුහුදු මල අයිති වෙන්නේ පුතේ නිඩාරියා කියන සත්ත්ව වංශයට. ඊළඟට ගොළුබෙල්ලා දර්ශීය සත්වයා වංශයක නේද? පේශමේ පාදයක්, අන්තරංග ගොනුවක්, රේත්‍රිකාව කියන මුඛ කොටස් තියෙන මෘදු දේහයක් තියෙන අය මෘද්වංශී. එහෙනම් කවුද පුතේ? මොලුස්කා වංශයටයි අයිති වෙන්නේ. ඊළඟට ගැඩවිලා පණුවෙක් පුතේ, දේහේ කණ්ඩට බෙදිලා පැහැදිලිව පේන සත්වයා. එහෙනම් සකණ්ඩ පණුව. එහෙනම් අයිති වෙන්නේ මොකද්ද පුතේ? වංශය ඇනලීඩා. ඊළඟට අපි යොමු වෙමු ප්‍රශ්නාංක 2 පුතේ. එක් අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයකට ආවේනික ලක්ෂණයක් බැගින් සඳහන් කරන්න. මෙතන මම දෙනවා අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ. ඒ කාණ්ඩ වලට අදාළව ආවේනික ලක්ෂණයක් බැගින් සඳහන් කරන්න. ඒ කියන්නේ පුතේ වෙනත් වංශවල නැති ඒ වංශයේ විතරක් පාන්තරගත වන ලක්ෂණ. ඒවට අපි කියනවා ආවේනික ලක්ෂණ. එහෙනම් බලමු නිඩාරියා වංශයේ තියෙන ආවේනික ලක්ෂණ මොනවද පුතේ? දීප්‍රස්තරයිනේ, සෛලස්තර දෙකක් තිබ්බා. ඒ වගේම සීලෝ මාන්ත්‍රයක් තිබුණා. ඒ වගේම ආර්ය සමමිතිකයි. ඒ වගේම දංශක කෝෂ්ඨ තිබුණා. අන්න ඒ ලක්ෂණ ටික, ඒ ගති ලක්ෂණ ටික ඔක්කොම ඒ වංශයට ආවේනිකයි. අපි ඊළඟට බලමු ඇනලීඩා වංශය. අන්න දේහය බාහිර සාභ්‍යන්තර වශයෙන් ඛණ්ඩවට බෙදලා තිබුණා. දේහයේ තියෙන ඛණ්ඩ වංශීතාව එයාලට ආවේනිකයි. ඒ වගේම සීලෝමේ කියන කුහරය මුලින්ම පෙන්눔 කරන සත්ත්ව වංශයත් ඇනලීඩා. ඊළඟට බලමු මොලුස්කාවන්ගේ තියෙන ආවේනික ලක්ෂණය. අන්න පේශිමේ පාදයේ සහ අන්තරංග ගොනුව පැවතීම කියන එක අපිට ආවේනික ලක්ෂණයක් වශයෙන්, අනිත් වංශවල නැති ලක්ෂණයක් වශයෙන් සලකන්න පුළුවන්. ඊළඟට ආත්‍රපෝඩා වංශයේ පුතේ, එයාට බාහිර සැකිල්ලක් තියෙනවා, සන්ධි සහිත උපාංග තියෙනවා. ඒ ලක්ෂණ වෙනත් වංශවල නැහැ. ඊළඟට එකයින්ඩෝමීටා වංශය ගත්තොත් විශේෂම ලක්ෂණයක් පංචාරීය සමමිතිය, ඒ වගේම ජලවාහිනී පද්ධතිය සහ නාලපාද පැවතීම. මෙන්න මේ ලක්ෂණ ඒ වංශයට ආවේනිකයි. දරුවනේ, ඔබට විභාගයට අවශ්‍ය මඟ පෙන්වීමක් මම පෙන්눔 කරේ. මේ ආකාරයෙන් ඔබ කරුණ මතක තියාගන්න. එමනම් අද අපි සාකච්ඡා කරගත්ත අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ පිළිබඳව සාකච්ඡා මෙතනින් අවසන් කරමු. අපි මේ ඒකකයේ අවසාන මාතෘකාවෙන් හමු වෙනකන් ඔබට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මීන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.